SBS Audio is supported by advertising.
ඔබ රැඳී සිටින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතර තොරතුරු දැන ගැනීමට පිවිසෙන්න sbs.com.au/sinhala වෙබ අඩවියට.
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වන ප්‍රවෘත්ති සැලින් සමීප කරයි.
ලෝකවටේ මේ වෙනකොට වාර්තාවන අලුත්ම තොරතුරු විමසා බැලීම හිමනම් අපි පුරුදු විදිහට අදත් ආරම්භ කරමු. සතියේ ලොව වටා විදේශ විති සමාලෝචනයෙන් අපි පුරුදු විදිහටම මේ සාකච්ඡාවට සම්බන්ධ කරගන්නවා ප්‍රංශ ප්‍රවෘත්තිසේවයෙන් මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. අයබෝන් අමල්.
අයබෝන් දිලරුක්ෂි.
අපි මුලින්ම සාකච්ඡා කරමු මේ වෙනකොට දැඩි අවධානයක් යොමු වෙලා තියෙන උතුරු කොරියාවේ හමුදා සිබලුන් යම් යුද පුහුණු කටයුතු සඳහා රුසියාවට යැවීම පිළිබඳව. මෙතනදී ලොකු සැකයක් ඇති වෙලා තියෙනවා. මේ සිබලුන් රුසියා යුක්රේන යුද්ධයේදී යුක්රේනයට එරෙහිව යොදා ගනීවි කියන කාරණාව. මේ සම්බන්ධයෙන් වාර්තාවන අලුත්ම තොරතුරු මොනවාද?
දිලෘක්ෂි, මේ පිළිබඳ මුල්ම වාර්තාව ලැබුණේ දකුණු කොරියාවෙන්. ඔවුන් සඳහන් කළ තිබුණා ඔවුන්ට ලැබිච්ච බුද්ධි තොරතුරු අනුව උතුරු කොරියාවේ හමුදා බටපිරිස් 3000ක් විතර රුසියාවේ නැගෙනහිර ප්‍රදේශයේ ව්ලැඩිවිස්ටොක් කියන නගරයට ඔවුන් ගිහිල්ලා තිබුණයි කියලා පුහුණු වීම කටයුතු සඳහා. පුහුණු වීම වලින් පසුව ඔවුන්ව යුක්රේන් යුද පෙරමුණට යවන්නට කටයුතු කරනවායි කියලා. මේ කාරණාව ඇමරිකාව දැන් සනාථ කළා තියෙනවා. ඇමරිකාවේ ආරක්ෂක අංශ විසින් දැන් ඔවුන් සනාථ කළා තියෙනවා. ඔවුන්ට තියෙන තොරතුරු අනුවත් මේ විදිහට උතුරු කොරියාවෙන් බටපිරිස් රුසියාවට යවලා තියෙනවා. ඉතින් මේ යැවීමත් එක්කලා මේක අලුත්ම ප්‍රවණතාවයක්, ඒ යුද්ධය උත්සන්න වීමට හේතු වෙයි කියලා ඇමරිකා සඳහන් කරනවා. දැන් මේකට ප්‍රථම වතාවට යුක්රේනය මේක ප්‍රතිචාර දක්වලා ඔවුන් සඳහන් කරලා තියෙනවා ඔවුන්ට දැන් සනාථ කරන්නට පුළුවන් කියලා. මේ වෙනකොට උතුරු කොරියාවේ හමුදාපට පිරිස් දැන් රුසියානු හමුදාවත් එක්කලා යුක්රේනයට එරෙහිව යුද පිටියට පිවිසලා තියෙනවායි කියලා. ඒ එක්කම යුක්රේනයේ සඳහන් කරලා තියෙනවා උතුරු කොරියාවෙන් හමුදාපට පිරිස් අර මුලින් කිව්වා වගේ 3000ක් නෙමෙයි, මේ වෙනකොට 12000ක විතර පිරිසක් මේ වෙනකොට යුදබිමට ඇතුල් වෙලා තියෙනවා කියලා. ඒ එකම වුණ අනතුරු ඇඟවීමක් කරනවා. මේ අවස්ථාවේදී යුක්රේනිය විසින් උතුරු කොරියාවත් ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල කිරීමට ඔවුන් සූදානමින් ඉන්නවා කියන ඒ අනතුරු ඇඟවීමත් යුක්රේනිය මේ වෙනකොට කරලා තියෙනවා.
අපි එමනම් හැරෙමු ඊශ්‍රායල පලස්තීන ගැටුම සම්බන්ධව. අලුත්ම වාතාවරණය තමයි ලෙබනනය ආශ්‍රිත කරගෙන, බීරූට් ආශ්‍රිත කරගෙන හිස්බුල්ලා සංවිධානය මර්ධනය කිරීම උදෙසා ඊශ්‍රායලය අරගෙන යන ගුවන් ප්‍රහාර. මේ වෙනකොට අපිට වාර්තා වෙනවා මල් මේ ඊශ්‍රායල හිස්බුල්ලා යුද්ධයට මාසයක කාලයක් සම්පූර්ණ වෙනවා කියලා. ඊශ්‍රායලයේ දිගින් දිගටම ගුවන් ප්‍රහාර එල්ල කරමින් සිටිනවා. මේ හේතුවෙන් දැඩි හානි බීරුට් ආශ්‍රිතව සිදුවෙමින් තියෙනවා කියලායි තොරතුරු වාර්තා වෙන්නේ. අලුත්ම තොරතුරු බලාපොරොත්තු වෙනවා ඔබෙන් ඊළඟට.
ඔව් දිලෘක්ෂි, පෞගේ සතියේ බදාදා තමයි දරුණුම ගුවන් ප්‍රහාරය බේරුට් නුවරට එල්ල වුණයි කියලා වාර්තා වෙන්නේ. එතනදී ගොඩනැගිලි 6ක් සමතලා වුණයි කියලා වාර්තා වෙනවා. ඒ එකම විශාල පිරිසක් මේ ප්‍රහාරය නිසා තවත් අවතැන් වෙලා දැන් මේ බේරුට් නගරයේ තියෙන යුදමය තත්ත්වය උත්සන්න වෙලයි කියලා වාර්තා වෙනවා. ඒ එක්කම එක්සත් ජාතීන්ගේ සංවිධානය දිගින් දිගටම ඊශ්‍රායලට බලපෑම් කරනවා සටන් විරාමයකට පිවිසන්නේ කියලා. ඒ අතරතුරේ ඇන්තනි බ්ලින්කන්, ඒ කියන්නේ ඇමරිකාවේ රාජ්‍ය ලේකම්වරයා, දැන් අලුත් උත්සාහයක් කරන් තියෙනවා නැවතත් ඊශ්‍රායලට බලපෑමක් කරන්න සටන් විරාමයකට පිවිසන්නේ කියලා. විශේෂයෙන්ම මේ හිස්බුල්ලා සංවිධානයට විරුද්ධව කරන මේ ප්‍රහාරවල ප්‍රතිඵලයක් හැටියට ඉරානයත් ඍජුවම මේ මැද පෙරදිග අර්බුදයට පැටලෙන්න පුළුවන් කියන ඒ බියත් එක්කලා තමයි මේ අලුත් සාම ප්‍රයත්නයක් ඇන්තනි බ්ලින්කන් ආරම්භ කළා තියෙන්නේ. නමුත් ඊශ්‍රායලය ලෙබනනේ ගුවන් ප්‍රහාර එන්නම වැඩි කළා තියෙනවා. ඉතින් මෙතනදී වුන් සඳහන් කළා තියෙනවා හැම ප්‍රදේශයක්ම ලෙබනනේ තුල දැන් අනාරක්ෂිත තත්ත්වයක් පත් වෙලා තියෙනවා කියලා. මොකද දිගින් දිගටම මේ කෙරීගෙන යන ගුවන් ප්‍රහාර නිසා.
මීළඟ අපේ අවධානය යොමුවන්නේ එළඹෙන ඇමරිකානු මැතිවරණය පිළිබඳව. දින එන්න එන්නම ලං වෙමින් තියෙන ලෝකයේ වඩාත්ම අවධානයට ලක්වන ප්‍රධානතම මැතිවරණය පිළිබඳව ඇමරිකානු මැතිවරණයේ මෙවර ප්‍රධාන අපේක්ෂකවරුන් දෙදෙනා කවුද කියලා දැන් අපි හොඳින්ම දන්නවා. ඩිමොක්‍රටික් පක්ෂයෙන් කමලා හැරිස්, රිපබ්ලිකන් පක්ෂයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්. මෙතනදී මේ දෙපාර්ශ්වයට සහය දක්වන්න ලෝකේ ප්‍රකට පුද්ගලයින් සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ අතරින් එක්කෙනෙක් තමයි ඊලොන් මස්ක්. ලෝකේ වඩාත්ම ධනවත්ම පුද්ගලයා විදිහට සැලකෙන ඊලොන් මස්ක් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඡන්ද ව්‍යාපාරයට සහයෝගය දක්වන පුද්ගලෙක්. අමල් මෙතනදී වාර්තා වෙනවා ඊලොන් මස්ක් මේ යම් ලොතරැයි ක්‍රමයක් අනුගමනය කරමින් පුද්ගලයින්ට දෛනිකව මිලියන ගණනක් ලබා දෙන ඔහුගේ එක්තරා ව්‍යායාමයක් ඇමරිකානු ඡන්ද නීතිය උල්ලංඝනය කිරීමේ හැකියාවක් තියෙනවා කියලා මේ පිළිබඳව මේ වෙනකොට දැඩි අවධානයක් යොමු වෙලා තියෙනවා. අපි දැනගන්න කැමතියි ඊලොන් මස්ක්ගේ මොකද්ද මේ දවසකට මිලියනයක් ලොතරැයි ක්‍රමයක් මගින් ජනතාවට ලබා දීමේ මේ ව්‍යායාමය කොහොමද ඒක සිද්ධවන්නේ සහ මේ ඒ පිළිබඳව නැගෙන මතවාද මොනවාද කියලා. ඒත් එක්කම ඇමරිකානු එළඹෙන ඡන්දයේදී මේ වෙනකොට අපිට වාර්තා වෙන වඩාත්ම කැපිපෙනෙන සිදුවීම් මොනවද කියලත් දැනගන්න කැමතියි.
නිරුක්ෂි, ඇමරිකාවේ ප්‍රාන්ත හතක් මේ මැතිවරණයේදී ඉතාමත්ම තීරණාත්මකයි කියලා සඳහන් වෙලා තියෙනවා. ඉතින් මේ ප්‍රාන්තවල ඉන්න ඡන්දදායකයන් ඡන්දය දීමට දිරිගැන්වීම සඳහා ඒ එක්කම ඔවුන්ව රිපබ්ලිකන් පක්ෂයේ සමාජිකයන් හැටට බදවා ගැනීමට තමයි ඊලොන් මස්ක් මේ අලුත් ව්‍යායාමය දියත් කරලා තියෙන්නේ. ඔහු සඳහන් කරන්නේ ඡන්දදායකයේ තමන් රිපබ්ලිකන් පක්ෂයේ හැටියට ලියාපදිංචි වෙලා ඒ එක්කම ඡන්දය ප්‍රකාශ කරන්නටත් ලියාපදිංචි වුණොත් ඔවුන්ව ලොතරැයියකට ඇතුළත් කරලා දිනපතාම ඩොලර් මිලියනය ගානේ ලබා දෙන්න කටයුතු කරනවායි කියලා. ඉතින් මේ වෙනකොට 5 දෙනෙක් මේ ආකාරයෙන් ඩොලර් මිලියනය වශයෙන් ලබාගෙන තියෙනවා. ඉතින් මේ වෙනකොට ඇමරිකාවේ අධිකරණ බලධාරීන් සඳහන් කරලා තියෙනවා මේ ඡන්ද නීති උල්ලංඝනය කිරීමක් වන්නට පුළුවන්. මේ කරන ක්‍රියාව සම්බන්ධයෙන් ඊලොන් මස්ක් නඩු පැවරීමේ හැකියාව තියෙනවායි කියලා ඔහුට මේ වෙනකොට අනුතුරු ඇඟීමක් කරලා තියෙනවා. මේ තරංගයේ ඉතාමත්ම තියුණු තත්වයකට පත් වෙලා මේ වෙනකොට තවමත් ජනමත විමසුම්වලදී කමලා හැරිස් ඩොනල්ඩ් ට්‍රම්ප්ට වඩා ඉදිරියෙන් හිටියට ඒ ඉතාමත්ම සුළු ප්‍රමාණයකින් තමයි දිල්රුක්ෂි මේ වෙනකොට ඒ දෙපළ අතර තියෙන වෙනස අපිට දක්වන්න පුළුවන්. ඒකම දිල්රුක්ෂි මේ සතියේ කමලා හැරිස් 21 වෙනිදා ඇයගේ 60 වෙනි උපන්දිනය සැමරුවා. ඒ උපන්දිනයත් එක්කල ඇයගේ ඡන්ද ප්‍රචාරක කටයුතු වලට බරක් ඔබාමා හිටපු ජනාධිපතිවරයාත් සහභාගී කරගෙන තිබුණා. ඊට අමතරව ඇමරිකාවේ සුපිරි සංගීතතරු ඒ වගේම නළු නිළියන් වවුන්වත් එකතු කරගෙන මේ විශේෂයෙන්ම මේ ස්විං ස්ටේට්ස් කියන ඒ ප්‍රාන්ත 7 ඡන්ද ප්‍රචාරක කටයුතු වලට යොමු වුණා. මෙතන තවත් සුවිශේෂ කාරණාවක් වෙන්නේ මේ විදිහට කමලා හැරිස් අයගේ ප්‍රචාරක කටයුතු සඳහා සුපිරිතරු එකතු කරගෙන ඒ කටයුතු කරන අතරතුරේ ඩොනල්ඩ් ට්‍රම්ප්ත් එක්තරා සුවිශේෂී කාරණාවක් කරා. ඔහු මැක්ඩොනල්ඩ්ස් එකකට ගිහිල්ලා මැක්ඩොනල්ඩ්ස් එකේ සේවකයෙක් හැටියට වරුවක වැඩ කළා. ඔහු කියා සිටියේ කමලා හැරිස් අයගේ ඡන්ද ව්‍යාපාරයේදී ඇය සඳහන් කරලා තිබුණා විශ්වවිද්‍යාලයේ ඉන්න අතරතුරේ ඇය මැක්ඩොනල්ඩ්ස් එකක සේවය කළා තියෙනවායි කියලා. නමුත් ඩොනල්ඩ් ට්‍රම්ප් කිව්වා ඔහු ඒ කතාව විශ්වාස කරන්නේ නැහැ. ඔහු විතරයි මැක්ඩොනල්ඩ්ස් එකක සේවය කළා තියෙන්නේ කියන එක ඔප්පු කරන්නට ඔහු මේ පහුගිය සතියේ කමලා හැරිස් වැඩ කරයි කියලා කියපු මැක්ඩොනල්ඩ්ස් එකට ගිහිල්ලා එතන මේ වරුවක් වැඩ කිරීමෙන් පසුව ඔහු සඳහන් කළා දැන් ඔහුට පමණයි මේ අපේක්ෂකයන් දෙදෙනා අතරින් මේ මැක්ඩොනල්ඩ්ස් එකක වැඩ කරලා තියෙන මේ පළපුරුද්ද තියෙන අපේක්ෂකයා ඔහු පමණයි කියන කාරණාව සනාථ කරන්නට තමයි ඔහු මේ විදිහට කටයුතු කළේ කියලා. ඉතින් මේක ඉතාමත්ම තීරණාත්මක මැතිවරණයක් තත්වයට පත් වෙලා තියෙන නිසා මේ අපේක්ෂකයන් දෙදෙනම උත්සාහ කරනවා පුළුවන් තරම් පස්වෙන්දා තියෙන මේ ඡන්දයේදී කිසියම් හෝ වාසියක් ලබා ගන්නට පුළුවන් නම් ඒක කොහොම හරි ලබා ගැනීමේ කටයුත්ත තමයි මේ ඇමරිකානු ජනාධිපති මැතිවරණ තරඟය.
අද අවසාන වශයෙන් අවධානයට ලක් කරන්නේ චොගම් එක පිළිබඳව. පොදු රාජ්‍ය මණ්ඩලයේ රාජනායකයන්ගේ සමුළුව පිළිබඳව මේ පිළිබඳව පසුගිය දින 2-3 තුලදිත් විශාල කතාබහක් ඔස්ට්‍රේලියාව තුලත් ඇති වුණා. මේ චොගම් එක පොදු රාජ්‍ය මණ්ඩලයේ රාජනායක සමුළුව පැවැත්වෙන්නේ ඔස්ට්‍රේලියාවට ආසන්නතම රාජ්‍යයක් සැමෝවා රාජ්‍යයේ. ඔස්ට්‍රේලියාවට අපි බැලුවොතින් ඊසාන දිගින් විතර වගේ පිහිටලා තිබෙන පොඩි දූපත් රාජ්‍යයක් සැමෝවා රාජ්‍යයේ පැවැත්වෙන මේ රාජනායක සමුළුවට සහභාගී වෙන්න කලින් ඔස්ට්‍රේලියාවේ රාජනායකයා කියන්නේ එංගලන්තයේ මහරජුරුව 3 වෙනි චාල්ස් රජුරුව සහ කැමිලා දෙදෙනාම සිඩ්නි වලට පැමිණියා. ඉතින් පැරමටා ප්‍රදේශයට එහෙම ගියා ජනතාව හමු වුණා. මේ අතරතුරේදී ඔස්ට්‍රේලියානු ආදිවාසී සම්භවයක් තියෙන ස්වාධීන මන්ත්‍රීවරයක් වන ලිඩියා තෝප් විශාල ආන්දෝලනයක් ඇති කළා ඇය මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර හිටියා කෙලින්ම විරෝධතාව පළ කර හිටියා මේ අපේ රජ්ජුරුව නෙමෙයි කියලා. බ්‍රිතාන්‍ය ජනපදකරණයත් එක්ක ඇති වුණු මේ ආදිවාසීන්ට ඇති වුණු බලපෑම පිළිබඳව දැඩි විරෝධතාවක් චාල්ස් රජ්ජුරුවන්ගේ ආගමනයත් එක්ක ඇය පළකොට සිටියා. ඉතින් මේ නිසා ඔස්ට්‍රේලියාව තුළ ටිකක් වෙනස් විදිහකට මේක කතාව දිගහැරුණේ. කෙසේ හෝ මේ වෙනකොට සියලුම රාජනායකයන් සමුවාවලට ගිහිල්ලා හමාරයි. මෙවර පොදුරාජ්‍ය මණ්ඩලයේ රාජනායක හමුළුවේ මොනවද තියෙන විශේෂිත කාරණා, වැඩි වශයෙන් අවධානයට ලක්වන කරුණු මොනවද?
දිදුක්ෂි, මෙවර සමුළුවේදී ඉතාමත්ම අර්බුදකාරී ප්‍රශ්නයක් ඉස්මතු වෙලා තියෙනවා. ඒ තමයි කැරිබියානු රටවල රාජ්‍යනායකෙන් ඉල්ලීමක් කළා තියෙනවා මේ සමුළුවේදී විශේෂ අවධානයක් යොමු කරන්නටයි කියලා. යටත් විජිත කාලයේදී බ්‍රිතාන්‍ය විසින් අනුගමනය කළ වහල් සේවය, එහෙම නැත්නම් වහලුන් කැරිබියානු රටවල් වලින් රැගෙන යාම සම්බන්ධයෙන් ඔවුන්ට තිබිච්ච ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් කතිකාවක් ඇති කරන්නට කියලා. ඉතින් මේකට බ්‍රිතාන්‍ය තදින්ම විරුද්ධ වෙලා තියෙනවා. බ්‍රිතාන්‍ය මෙතනදී සඳහන් කළා තියෙන්නේ ඔවුන් යටත් විජිත සමයේදී ඔවුන් අනුගමනය කරු වහලුන් ලබා ගැනීමේ ඒ ක්‍රියාදාමය සම්බන්ධයෙන් ඒකට සමාව ගැනීමට ඔවුන් ඒකට විරුද්ධයි. ඒ එක්කම විශේෂයෙන්ම කැරිබියන් රටවල් වලින් වහලුන් ගෙන යාම සම්බන්ධ ඒවට හානිපූර්ණය කිරීමට බ්‍රිතාන්‍ය කිසිසේත්ම සූදානම් නැහැයි කියලා. නමුත් මෙතනදී රාජ්‍යනායකයන් විශේෂයෙන්ම මේ කැරිබියන් රටවල් 15ක රාජ්‍යනායකයන් ඉදීමක් කළා තියෙන්නේ මේ කාරණාව සම්බන්ධයෙන් පොදුරාජ්‍ය මණ්ඩලය තුළ කතිකාවක් ඉදිරි අවුරුද්දක තුළදී ඇති කරලා ඉන් පසුව මේ පිළිබඳ හානිපූර්ණය කිරීම සම්බන්ධයෙන් වෙනම කතිකාවක් ඇති කරන්නට කියලා. නමුත් බ්‍රිතාන්‍ය මේ සමුළුවෙන් බලාපොරොත්තු වුණේ දැනට ගෝලීය දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් අවධානය යොමු කරලා විශේෂයෙන්ම පොදුරාජ්‍ය මණ්ඩලයේ තියෙන කුඩා දූපත් රාජ්‍යවලට දැනට මුහුණ දෙන්නට වෙලා තියෙන මුහුදු මට්ටම ඉහළ යාම, මේ සී ලෙවල් රයිස්, ඒ එක්කම ගෝලීය උෂ්ණත්වයේ වැඩිවීම, අන්න එවැනි කාරණාවලට වැඩි ප්‍රමුඛතාවයක් දෙන්නට සහ ඒ පිළිබඳ යම්කිසි එකඟතාවයක් ඇති කර ගැනීම තමයි බ්‍රිතාන්‍ය බලාපොරොත්තු වුනේ. නමුත් මේ වෙනකොට පොදුරාජ්‍ය මණ්ඩලයේ රටවල් වල බහුතරයක් මේ වෙනකොට ඒක මතිකව කතිකා කරගෙන තියෙන්නේ මේ සමුළුව දින දෙකක සමුළුව ඉවර වෙන්නට කලින් බ්‍රිතාන්‍යයට බල කරන්න ඔවුන් යටත් විජිත කාලයේ ඔවුන් ඇති කරපු ඒ වහලුන් සම්බන්ධයෙන් ඔවුන් ගෙන ගිය ප්‍රතිපත්ති නිසා වෙච්ච හානිය පිළිබඳ ඒ අලුත් කතිකාවක් පොදුරාජ්‍ය මණ්ඩලය තුලින්ම ආරම්භ කරන්නට බල කිරීම තමයි ඔවුන්ගේ බලාපොරොත්තු වෙලා තියෙන්නේ.
හොඳයි, අපි බලමු 25 කියන්නේ අද සහ හෙට කියන දින දෙක තුළදී පොදුරාජ්‍ය මණ්ඩලයේ රාජනායකයන්ගේ සමුළුව පැවැත්වෙනවා. ඉතින් එතනදී මේ සම්බන්ධව වැඩිපුර කතාබහක් ඇති වේවිද, යම් තීරණයක් ගනීවිද කියලා. බොහොම ස්තුතියි අමල් මේ තොරතුරු රැගෙන ආවට. ලෝකයේ තතුවිත්ති පිළිබඳව කතාබහ කරන්න පුරුදු පරිදි ප්‍රංශ ප්‍රවෘත්ති සේවයේ මාධ්‍යවේදී, ඒ වගේම විදේශ විත්ති විචාරක අමල් ජයසිංහ මහතායි අපිත් එක්ක සම්බන්ධ වුණේ. අපි එහෙමනම් ලබන සතියේ සිකුරාදා නැවතත් මේ සාකච්ඡාවේදී හමු වෙමු. ආයිබෝවන් අමල්.
ආයිබෝවන් දිලිච්.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.